SBS Radio.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ තතුවිත්ති විමසා බැලීම ආරම්භ කරමු සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමින්. අපිට මේ සතිය වෙනකොටත් උණුසුම් කාරණා කිහිපයක් තියෙනවා විශේෂයෙන් සාකච්ඡා කරන්න. ඒ සඳහා ලකලැස් වෙලා සිටිනවා දැන් ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිලොක්ෂි.
මම කැමති 20 වෙනි සංශෝධනයෙන් සාකච්ඡාව ආරම්භ කරන්න. 20 වෙනි සංශෝධනය සම්බන්ධ වන යෝජනාව ඇතුළත් කෙටුම්පත පිළිබඳව පසුගිය කාලවකවානුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. මේක එන්නේ උණුසුම් කාරණාවක් බවට පත්වෙමින් තියෙනවා 20 වෙනි සංශෝධන යෝජනාවත් එක්ක ගැටගැහෙන තවත් අනිකුත් කාරණාත් එක්ක. අපි තවත් සුළු මොහොතකින් ඒ සම්බන්ධව තොරතුරු කතා බහ කරන්න කැමතියි. ඒ නිසා මම මුලින්ම මේ උණුසුම් කාරණාව පිළිබඳව කතා බහ කරන්න කැමතියි මනෝජ්. පසුගිය කාලවකවානුවේදී මේ යෝජනාව ගෙනෙන ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්ව කිහිපයක් සමගින් සාකච්ඡා කළා. එකක් TNA පාර්ශ්වය, අනිත් පාර්ශ්ව සමයි එක්සත් ජනතා නිදහස් සන්ධානය, එතකොට එක්සත් ජාතික පක්ෂය, මේ හැම පාර්ශ්ව සමගම මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් තවදුරටත් මේ සාකච්ඡාව ඉදිරිට යාවි කියලා අපි විශ්වාස කරන, විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණ හා සම්බන්ධව වන පක්ෂ අනිකුත් පක්ෂත් මේ කාරණාවට ඉදිරියේදී සම්බන්ධ වීමට නියමිත නිසා. කොයි ආකාරයෙන්ද ඒ පිළිබඳව මේ වෙනකොට වාතාවරණය සැකසෙමින් පවතින්නේ ශ්‍රී ලංකාව තුළ මනෝජ්?
ඔදිලුක්ෂ, එක්සත් ජාතික පක්ෂයත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කළාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් මැතිතුමා ප්‍රතිවර්තිනි වශයෙන් 20 ක්‍රියාත්මක කරන්න, එම නැත්තම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟ වුණත් ඔවුන් දැන් මේ වන විට ආණ්ඩුව පිටලා තියෙන එක්සත් ජාතික පෙරමුණ සමග තවත් පක්ෂ කීපයක් ඔවුන් එක්ක ඉන්නවා, ඔවුන් සමගත් කතා කරන්න අවශ්‍යයි කියලා කිව්වා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සෙසු පක්ෂ සමග වෙනම සාකච්ඡාවක් පවත්වන්න මේකට ජනතා විමුක්ති පෙරමුණ එකඟතාව පළ කරලා තියෙනවා. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගණේෂන් නැමැතිවරයා තමයි මේ ගැන අපිට අදහස් පළ කළේ. මේ සතියේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ මේ සාකච්ඡාව පැවැත්වෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. 20 වෙනි වසා සංශෝධන 50 කිටුම් පත ගැන ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක පසුගිය දිනක සාකච්ඡාවක් පැවැත්වුණා. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සෙසු පක්ෂ එක්ක සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනවා කියලා තමයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කළේ. පක්ෂයක් විදිහට විධායක ජනාධිපති ක්‍රමය හවුස කරන්න එක්සත් ජාතික පක්ෂයත් එකගයි කියලා කිව්වා. මහින්ද රාජපක්ෂ මහත්මයා මුල ගැහුණු වෙලාවේ වුණත් ප්‍රතිපත්ති මේ වශයෙන් මේකට එකගයි, සෙසු පක්ෂත් එක්ක සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා කිව්වේ. දෙමළ ජාතික සන්ධානයේ ඊට පක්ෂ බවක් පෙන්නුම් කරා. කොහොමනක් මේ සියලු පක්ෂ තමන් අනාගත ජනාධිපතිවරුන් ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව සූදානම් කරමින් ඉන්න අතර තමයි 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් මේ තවදුරටත් සාකච්ඡා කරමින් ඉන්නේ දිල්ලුත්ති.
ඔව්, ඇත්තටම මේ ඒ ඔබ නවත්වපු සංදිස්ථානයේ ඉතාමත්ම වැදගත් වෙනවා. 20 වෙනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධව වන ඒ යෝජනාව නිසා මේ ඉදිරි ජනාධිපතිවරයා කොයි ආකාරයේ ජනාධිපතිවරයෙක්ද ශ්‍රී ලංකාව තුළ කියන කතාව තමයි ප්‍රමුඛයෙන් අවධානයට ලක් කරන්නේ මේ 20 වෙනි සංශෝධනය පිළිබඳව කතා බහ කරද්දී. එතනදී අපිට ආරංචි ලැබෙනවා මීට පෙර ශ්‍රී ලංකාව තුළ සිදු නොවු දෙයක් ඉදිරියේදී සිද්ධ වෙන්නට යනවා කියලා මේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන්. අපි දැක්කේ නෑ ශ්‍රී ලාංකීය දේශපාලනික ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් අනතුරුව දෙමළ සම්භවයක් සහිත නායකයෙකු ජනාධිපති අපේක්ෂකයෙකු ලෙසින් ඉදිරිපත් වෙනවා. ඒ කාරණාව සිද්ධ වෙන්නට යන වගක් තමයි අපිට දැන් වාර්තා වෙන්නේ මනෝජ්. මොකක්ද මේ සම්බන්ධව තියෙන වාතාවරණය කතාබහ ලංකාව තුළ?
ඉදිරි ජනාධිපතිවරණයක් වෙනුවෙන් පොදු දෙමළ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕන කියලා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාවට යෝජනා කරලා තියෙනවා කියලා මේනකොට ආරංචි වෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රශ්නෙට විසඳුමක් ලබා ගන්න උත්සාහ කළත් ඒවා ඉටු නොවෙන නිසා දෙමළ ජනතාව වෙනුවෙන් පොදු අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම වඩා යෝග්‍යයි කියලා තමයි මේ මන්ත්‍රීවරුන් යෝජනා කරලා තියෙන්නේ. ජනාධිපතිවරණයට දෙමළ ජාතිකයෙක් බොහෝ කාලයකින් ඉදිරිපත් නොකිරීම නිසා වර්තමානයේ දේශපාලනමය වශයෙන් දෙමළ ජනතාව දෙමළ නායකයෙ නොමැති තත්ත්වයක් කියන කාරණය ගැන සිතමින් ඉන්නවා කියන එකත් ප්‍රශ්නයක් බවට පත් කරගෙන ඒකට පිළිමක් වශයෙන් තමයි මේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. කොමුණත් ඉන්දියාවත් දෙමළ ජනතාවට හිතයිශී යුරෝපා රටවලුත් නිතර මේ ගැන ප්‍රශ්න කරලා තියෙනවා. ඒ හින්දා ඊළඟ ජනාධිපතිවරණයට පොදු දෙමළ අපේක්ෂක ඉදිරිපත් කිරීම ගැන දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍යම කාරක සභාවට ඉල්ලීමක් කරලා තියෙනවා කියලා තමයි දෙමළ ජාතික සංධානයේ පැත්තෙන් මේ වාර්තාවල සඳහන් වෙන්නේ.
ඔය ඒකත් සුවිශේෂී වූ කාරණාවක්. ඊට අමතරව මේ මහින්ද රාජපක්ෂ මහතා පළ කරපු අදහසුත් වැදගත් වෙනවා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන්. මොකද අපි දකිනවා ශ්‍රී ලංකාව තුළ බොහෝ ලෙසින් කතාබහට ලක් වෙමින් තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. දැන් මේක මතභේදාත්මක තත්වයකට පත්වෙමින් තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව පොදු සන්ධානයකින් ඉදිරිපත් වේවිද නැද්ද කියන කාරණාව මත අපි දුටුවා විපක්ෂ නායකවරයා විදියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අහමු වූවා මේ ගෙවිලගේ සතියේදී. එතනදිත් මේ සම්බන්ධව යම් අදහස් පළ කිරීමක් සිදු කරනවා අපි දුටුවා. වැඩිදුර විස්තර අපි දැනගන්න කැමති.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වී සාකච්ඡාවේදී සඳහන් කළේ දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් කවුද කියලා තමන් හොයනවා, රටවටේ ගිහිල්ලා ඒ පිළිබඳව අදහස් විමසනවා. ඒ අනුව දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් තමයි ඔවුන් දාන්නේ කියලා කිව්වා. නමුත් කවුද පුද්ගලයා කියලා කිව්වේ නැහැ. දැන් අද දවසවල විතර වාර්තා වෙනවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වෙනකොට ඇමරිකාවට ගිහිල්ලා ඉන්නවා කියලා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වේදිකින් ප්‍රශ්න කරනවා. නමුත් ඊට උත්තර හම්බු වෙන්නේ නැහැ. දකුණු පළාත් සභාව නියෝජනය කරන ටීවී උපුල් මන්ත්‍රීවරයාගෙන් මාධ්‍ය වේදිකින් අහපු වෙලාවක උත්සවයකද කියලා තිබුණා. පෙරේද දවසේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි පොදු ජන පෙරමුණෙන් එහෙමත් නැත්නම් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉල්ලන්නේ තරග කරන්නේ. එයින්ද ඊට අවශ්‍ය නීතිමය වටපිටාව සකස් කරගෙන එන්න තමයි මේ ගිහිල්ලා තියෙන්නේ කියලා ඔහු සඳහන් කළා. ඔබ දන්නවනේ අපි කවුරුත් දන්නවා ඔහුට ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගත්තා ඔහු කියලා අදහස් පළ වුණා. ඊට අදාළ වැඩ කටයුතු වලට ගිහිල්ලා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. අපි පෞද්ගලික දිනවල වාර්තා කරපු විදිහට රාජපක්ෂවරුන්ගේ රැස්වීමක් පවත්වලා ඔවුන් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා කියලා මහින්ද රාජපක්ෂ මහත්මයන් තීරණය කරන්නේ රාජපක්ෂවරයෙක් නම් ඒ රාජපක්ෂවරයා ගෝඨාභය රාජපක්ෂ වේතුයි කියලා ඔවුන් තීරණයක් කරන් තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. නමුත් මක් විදිහට ඔවුන් තාම කියලත් නැහැ. මහින්ද මහත්මයා කිව්වේ දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් අපි දානවා කියලා.
දැන් ඒ අතරතුරේදී ජනතා විමුක්ති පෙරමුණත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න සූදානම් වෙමින් ඉන්නවා කියලත් කනින් කොනින් ආරංචිනවා. එහි සත්‍යතාවයක් තියෙනවද මනෝජ්?
ඔව්, දැන් ඔවුන් විසිවන සංශෝධනය ගේන්නේ ජනාධිපති දුරේ අහෝසි කරගන්න කොමුණත් ආණ්ඩුක්‍රම රැස්වීම සංශෝධනය සම්මත කරගන්න බැරි වුණොත්, විසිවන සංශෝධනය ගේන්න බැරි වුණොත්, ඒ කියන්නේ විදාල ජනාධිපති දුරේ අහෝසි කරන්න බැරි වුණොත් පොදු ජනතාව නියෝජනය කරන අපේක්ෂකෙක් ජනාධිපතිවරණ සන්නිත ඉදිරිපත් කරනවා කියලා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළා. මේ මාසේ අවසාන වෙනකොට ඒ සම්බන්ධයෙන් ඔවුන් අවසාන තීරණයක් ගන්න සූදානම් ඉන්නවා කියලා ඔවුන් කිව්වා.
දැන් ඔය විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විවිධ පාර්ශ්ව සමගින් සාකච්ඡා කරමින් යන අතරතුරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිස් සමගත් සාකච්ඡා කළා. එතනදිත් යම් කතාවක් ඇති වුණා, අදහස් විමසීමක් සිදු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් පොහොට්ටු පක්ෂයත් අතර මේ ඇති වෙන්නට යනවාය කියන මේ පොදු සන්ධානයට මොකද වෙන්නේ කියන කාරණාවත්, මොකද ඒ පොදු සන්ධානයක් ඇති වුණොතින් ඒ ආකාරයෙන් ඒකත් මේ විසිවෙනි සංශෝධනයට බලපාන කාරණාවක් නිසා. දැන් ඇත්තටම මේ සන්ධානයේ මොකද වෙන්නේ? يعني මෙහෙම දෙයක් ඇත්තටම වෙනවද නැත්නම් මේක ටිකක් පස්සට ගිහිල්ලාද තියෙන්නේ? මොකක්ද තත්ත්වය ලංකාවේ?
බැලු බැල්මට නම් පස්සට ගිහිල්ලා තියෙන ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. කොමුණත් මොවුන්ගේ ඊළඟ සාකච්ඡා වටය, තුන්වෙනි සාකච්ඡා වටය පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ අප්‍රේල් මාසේ 10 වෙනිදා. අප්‍රේල් මාසේ 5 වෙනිදා තමයි ආයවැය තුන්වරක් කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ. අපි කවුරුත් දන්න කාරණයක් දෙවන වර කියවීමේ ඡන්ද විමසීමට අදාළව ඡන්දය ප්‍රකාශ කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු හිටියේ නැහැ. නමුත් ඒකාබද්ධ කණ්ඩායම, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම සූදානමින් හිටියා විරෝධතාවය පළ කරන්න පාර්ලිමේන්තුවේදී ආයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමත් එක්ක. නමුත් ඔවුන් එතන නොසිටීම ලොකු වරදක් විදිහට තමයි ඒ කණ්ඩායම දැක්කේ. ඒ දැන් තුන්වන වර ඡන්ද විමසීමේදී මොකද වෙන්නේ කියලා බලලා එයත් තීන්දුව කරලාම සාකච්ඡාවට යන්න තමයි මම හිතන්නේ ඔවුන් සූදානම් වෙන්නේ. 10 වෙනිදා තමයි මේ හමුව පැවැත්වෙන්නේ. නමුත් දෙපැත්තෙන් පළ කරන අදහස් නිසා මේ හමුව කොච්චර දුරට සාර්ථක වේවිද, මේ සන්ධානයේ ගොඩනැගේවිද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් විශේෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ කණ්ඩායම් දෙක නම් දෙකක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම ඍජුව කියනවා. ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන පැතුමා ජනාධිපතිවරණ අපේක්ෂකයා කියලා. අනෙක් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඕන කියලා කියනවා. ඉතින් කණ්ඩායම එකට එකතු වෙලා තනි කණ්ඩායමක් විදිහට ගොඩනැගෙන්නේ නැහැ දුවට ඔවුන් අපේක්ෂකයෝ දෙන්නෙක් පිළිබඳව කියනවා. කොහොමනත් අපි දැක්ක අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාත් පසුගිය සතියේ කියලා තිබුණා මේ අලුත් සංධානයක් ගොඩනැගීම සඳහා වන සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර සාකච්ඡාව නිදහස් පක්ෂයේ ක්‍රියාකලාපය නිසා ගොඩනැගීමට මතුවෙන බාධා පිළිබඳව ඔහු මතු කරලා තිබුණා. ඒ හින්දා මේ සංවාද පිළිබඳ සෑහීමකට පත් වෙන්න බෑ කියලා තමයි ඔහු කිව්වේ. දෙපාර්ශ්වයේම සාකච්ඡාවල නිරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිටින් මේ කරන ප්‍රකාශ ආන්දෝලනාත්මක තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ හින්දා කොහොමද සම්දානය ගොඩනැගෙන්නේ කියලා ඔවුන් සඳහන් කළා. අපි දැක්ක ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශාන් සේමසිංහ මන්ත්‍රීවරයාත් පසුගිය සතියේ කිව්වේ අලුත් සම්දානයක් ගොඩනගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණත් අතර සාකච්ඡා තිබුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතැම්මයි එක්සත් ජාතික පක්ෂය සමග ඩීල් දානවා, ඩීල් ප්‍රතිපත්තියක ඉන්නවා. ඉතින් ඒ හින්දා අවංකව මේ වැඩේ වෙනවද කියන එක සම්බන්ධයෙන් නම් සැක සංකා තියෙනවා කියලා ඒකාබද්ධ විපක්ෂය පැත්තෙනුත් අදහස් මතු කරනවා. දිරුක්ෂි
දැන් ඔය විවිධ පාර්ශ්ව අතර සාකච්ඡා සිදුවෙමින් එකඟතා ඇති වෙමින් සංධාන ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කරද්දී මේ යලිත් ජාතික ආණ්ඩුවක් සභා ආණ්ඩුවක් පිහිට වේවිද කියන කාරණාව පිළිබඳවත් තියෙන සාකච්ඡා අපිට අමතක කරන්න බෑ. පසුගිය කාලවකවානුව තුළදීම අපිට නැවතත් ඇහුණා අර අගමැති සටනට පස්සේ නැවත වතාවක් අගමැතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහතා දිරුම් දුනාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හේතු වුණාට පස්සේ මේ කතාව නැවතත් ඇති වෙන්න පටන් ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයක් සහ එක්සත් ජාතික පෙරමුණ අතර නැවතත් සන්ධානයක් ගොඩනැගේවිද කියන කාරණාව පිළිබඳව මේ ගෙවිල ගිය සතියේදී මේ කතාව තවත් ප්‍රබල වෙනවා යම් යම් කාරණා කීපයක් නිසා. මේ ජාතික ආණ්ඩු සංකල්පය ගැන කොහොමද ශ්‍රී ලංකාව තුළ මේ වෙනකොට ඇති වෙමින් තියෙන වාතාවරණය?
ජාතිකාණ්ඩු සංකල්පයේ බිහිවෙන්නෙම ඇත්තටම පාලක පක්ෂයට තමන්ගේ කණ්ඩායම ආරක්ෂා කර ගැනීම කියන කාරණේ දැන් පැහැදිලි මේ ඒ කියන්නේ වරදාන වරප්‍රසාද ඇමති දුර වගකීම් නැතුව කිසි කෙනෙක් ජාතිකාණ්ඩු හදන්නේ නැහැ කියන බව අපි දන්නවා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරු නැමැති කම්මිල්ලුවා, ඇතැම් රාජ්‍ය ඇමතිවරු කැබිනට් අමාත්‍ය දුර ඉල්ලුවා, මන්ත්‍රීවරුන්ටත් ඇමතිකම් ඕන කියලා වගකීම් ඕන කියලා කිව්වා. ඉතින් මෙවැනි වාතාවරණයක් ඇතුලේ ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යන්න නම් එක්සත් ජාතික පක්ෂ රජයට කෙසේ හෝ ජාතික ආණ්ඩුවක් පිටුවීමේ අවශ්‍යතාවය සාකච්ඡා වෙමින් තිබුණා. නමුත් ඒකට බාධාවක් වුණේ ජනාධිපතිවරයා ඒකට ඉඩ ලබා නොදීම. දැන් මේ මොහොතේ එවැනි යෝජනාවක් ආවොත් ඇතැම් වෙලාවට ජනාධිපතිතුමා ඊට ප්‍රතිචාරයක්, විරෝධාකල්ප ප්‍රතිචාරයක් නොදක්වාවි වගේ අදහසක් තියෙනවා. ඒ අතර තමයි එක්සත් ජාතික පක්ෂයට සහයෝගය පළ කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපත් වෙච්ච මන්ත්‍රීවරුන් හතර දෙනෙකුට අමාත්‍ය දුර ලබා දෙන්න කියලා ජනාධිපතිවරයා වෙත එක්සත් ජාතික පක්ෂය ලිපියක් යොමු කරලා තියෙනවා. විජිත් විජේමුණි සොයිසා, පියසේනගමගේ ලක්ෂ්මන් සෙනවිරත්න සහ ඒ.කේ. ෆෞසි කියන මන්ත්‍රීවරුන්ගේ නම් තමයි ජනාධිපතිවරයාට යෝජනා කරලා තියෙන්නේ. කොහොමනම් යලිත් ජාතික ආණ්ඩුවක් පිහිටවලා කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය දුර සංඛ්‍යාව වැඩි කරන ඉල්ලීමක් තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමා කිව්වේ ඉදිරියට දෙන්නේ නැහැ කියලා. පසුගිය 25 වෙනිදා තමයි මේ ලිපිය යොමු කරලා තියෙන්නේ. අද 5 වෙනිදා දවස් 6ක් ගෙවිලා සතියකට ආසන්න කාලයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ජනාධිපතිතුමාගෙන් මේට නිසි ප්‍රතිචාරයක් හම්බ වෙලා නැහැ. නමුත් මේ ජාතික ආණ්ඩුව පිටවන්නේ මොකටද කියන එක ගැන විවිධ වෙලාවට ඒකාබද්ධ විපක්ෂයනුත් අදහස් පළ කළා. ඔවුන් කියන්නේ ජාතික ආණ්ඩුව ගොඩනගන්න සමහර අය උත්සාහ කරන්නේ 20 වන සංශෝධනයේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා ජනාධිපතිවරණය පැවැත්වෙන එක වැළැක්වීමට කියලා සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මේ පහුගිය දවසක කිව්වේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා ප්‍රකාශ පළවීමත් එක්ක බයටපත් වුණු එක්සත් ජාතික පක්ෂයට අග්ගාලා ඉතා ඉක්මනින් ජාතික ආණ්ඩුවක් මේ පිටව ගන්න උත්සාහ කරනවා. අර මම කලින් කිව්වා වගේ ඒ හරහා ජනාධිපතිවරණය පැවැත්වීම පස්සකට දායි 20 වෙනි සංශෝධනය සම්මත කරගනි මෙවැනි උත්සාහයක තමයි මේ කණ්ඩායම නිරත වෙන්නේ කියලා ඒකාබද්ධ විපක්ෂයක් පෞගී දිනවල චෝදනා කරමින් සිටියේ ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේදී.
දැන් ගෙවිලගිය සතියේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිදුවුණු සිදුවීම් පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. විශේෂිත සිදුවීමක් සිදු වුණා. ඔබ දන්නවා වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අයවැය පිළිබඳව වන අයවැයකාරක සභා විවාද පැවැත්වෙමින් යන කාල වකවානු එක් එක් අමාත්‍යාංශවලට වෙන්වුණු ප්‍රතිපාදන සම්බන්ධව අයවැයට ඉදිරිපත් කළ තියෙන ප්‍රතිපාදන සම්බන්ධව විවාද පැවැත්වෙමින් යන කාල වකවානු විශේෂිත අවස්ථාවක් අපි දුටුවා. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කියන්නේ පාටලි චම්පක රණවක මහතාගේ අමාත්‍යාංශය සහ අභ්‍යන්තර සොදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය කියන්නේ වජිර අභිවර්ධන මහතාගේ අමාත්‍යාංශය මේ අමාත්‍යාංශ දෙකට ආයත් වාර්ෂිකයේ ඉදිරිපත් කිරීමේදී වැඩි ඡන්දය ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ ආණ්ඩුවට. ඒ නිසා මේ වෛශේෂ දෙකම පරාජයට පත් වුණා. මේකත් විශේෂිත සිදුවීමක් පසුගිය සතියේදී ශ්‍රී ලංකාව තුළ සිදුවුණ. මොකක්ද මේ විපක්ෂයේ ඉදිරිපත් වෙලා මොවුන් දෙදෙනාගේ අයවැය පරාජය කිරීමට බලපාපු කාරණාව? ඉරත් අමතර අපිට තවත් ආරංචි ලැබෙනවා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමත් මේ පිටිපස ඉන්නවා කියලා. මේ තිරේ පිටුපස තියෙන සත්‍ය තොරතුරු අපි සම්පූර්ණයෙන්ම දැනගන්න කැමති ඔබින්.
මම මේ දැන් මේ ඉලක්කම් දෙක බලද්දි මට මතුවෙච්ච කාරණයක් කිලුක්ෂි, ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ මේ වගේ වැඩගත් දිනක සහභාගීත්වය කොයි වගේද කියලා මම හිතන්නේ මේ ඉලක්කම් දෙකත් එක්ක අපිට තීරණයක් ගන්න පුළුවන්. මේ කාර්ක සභා අවස්ථා විවාදයේ ප්‍රයත්න වෙලාවේ මේ වැයිසීර්ෂයට විපක්ෂව ඡන්ද 38ක් ලැබුණා, පක්ෂව ඡන්ද 24ක් ලැබුණා. එතකොට පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙන ඔක්කොම මන්ත්‍රීවරු 62යි. ඒ කියන්නේ 75ක් මේ තුනෙන් එකක් කියලා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකක සංඛ්‍යාවක්වත් සියලු පක්ෂ නියෝජනය කරමින් අයවැය කියවෙන අවස්ථාවක වැයිසීර්ෂ පාර්ලිමේන්තුවේ සම්මත වෙන අවස්ථාවකවත් ඉඳලා නැහැ. එතකොට ජනතා නියෝජිතයන් විදිහට පස්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අඩුතරමේ පාර්ලිමේන්තුවට සහභාගීත්වය කොච්චරද කියලා එතන පේනවා. දැන් ඔබහම ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම්, දැන් මේ වැයිසීර්ෂ සම්බන්ධයෙන් විවාද පැවැත්වෙන්න කලින් පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකවරුන් රැස්වලා ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. දැන් ඊයේ දවසේ සභානායකවරයා සඳහන් කරපු විදිහට පාර්ලිමේන්තුවේ මේ වැයිසීර්ෂ විවාදයට ගන්න කලින් පැවැත්වෙච්ච පක්ෂ නායක රැස්වීමේදී මේ වැයිසීර්ෂ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලන්නේ නැහැ කියලා සියලු දේශපාලන පක්ෂ නායකයින් මේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වෙච්ච අය පුරොන්දු වෙලා තියෙනවා. දැන් එදා දවසේ මේ වැයිසීර්ෂ ඉදිරිපත් කරන වෙලාවේ වජිරාභිවර්ධන අමාත්‍යවරයාගේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන කියන අමාත්‍යාංශයේ වැයිසීර්ෂ කීපයක් පමණ ඉන්නේ පරාජයට පත් වුණේ. ඒ කියන්නේ මේ මොහොතේ වැයිසීර්ෂ වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්ද විමසීමකින් තොරව මේ වැයිසීර්ෂ සම්මත කරලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක අපිට ආරංචි වෙන විදිහට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් නැහැ කියලා දුටු සැනින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රංජිත් සොයිසා මන්ත්‍රීවරයා නැගී සිටමින් මේ වැයිසීර්ෂ සඳහා යම් ආකාරයකින් ඡන්ද විමසීමක් අවශ්‍යයි කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. අර අපි දැක්කේ ජනාධිපතිවරයාගේ වැයිසීර්ෂයේ ඡන්ද විමසීමක් ඉල්ලයිද නැද්ද කියලා. ඒ වගේ තත්ත්වයක් තමයි මතුවෙලා තියෙන්නේ. ඉතින් මේ මොහොතේ ආණ්ඩු පක්ෂයට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ඉඳලා නැහැ. එතනින් පරාජයට පත් වුණා. විශේෂයෙන් වජිරාභිවර්ධන ඇමතිවරයා කෙසේ වෙතත් පාර්ලිමේන්තු ජම්පි කරනවා කැමතිවරයාගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් ඔබ කිව්වාගේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධයක් තිබුණා. ඉතින් ඔවුන්ගේ විරෝධය තනිතනිවත් ප්‍රකාශ කළා. එවැනි තත්ත්වයක් තිබුණා වැඩි ඡන්ද 14කින් ජම්පික ඇමතිවරයාගේ වැයිසීර්ෂත් පරාජයට පත් වුණා. අර මම කියපු ඉලක්කම තමයි එතන. මීට විපක්ෂව ඡන්ද 38ක් ලැබිලා තිබුණා, පක්ෂව ඡන්ද 24ක් ලැබිලා තිබුණා.
ඔව්, අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, අභ්‍යන්තර සහ ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වජිර අභිවර්ධන මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කරලා තිබුණා ඊයේ දවසේදී. ඔහු කියන්නේ මේ ආකාරයෙන් මේ වැයිසීර්ෂය සම්මත කරගන්නට නොහැකියාවක් ලැබෙනයින් සිද්ධ වෙන්නේ ලක්ෂ පහමාරක විතර වගේ මේ පළාත් පාලන ආයතනවල සිටින සේවකයන්ට පඩි නඩි ගෙවීමේ යම් කිසි ගැටලුවකට රජයේ මුහුණ දෙමින් සිටිනවා කියලා.
පළාත් සභා 9ක්, පළාත් පාලන ආයතන 341ක්, ලක්ෂ පහමාරක රජයේ සේවකයන් පරිගෙවීම පිළිබඳ විශාල අර්බුදයක් නිර්මාණය කළ තිබෙනවා. වඩා යෝග්‍ය දේ තමයි සියලු දෙනා එකතු වෙලා පස්වෙනිදාට ප්‍රථම මෙය සම්මත කිරීම සිදු කළ යුතුව තිබෙනවා. එසේ නොකළොත් එහි වගකීමත් ඒ කරන ක්‍රියාවලියේ කණ්ඩායම විසින් බාරගත යුතුව තිබෙනවා.
දැන් අනිත් අමාත්‍යවරයා තමයි මහනගර සභා සහ බස්නාහිර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පාටලී චම්පිකරණවක. දැන් ඔහුට යම්කිසි වූ චෝදනාවක් මීට කලිනුත් එක්සත් ජාතික පක්ෂයේම පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වෙමින් තිබුණා. පසුපෙළ මන්ත්‍රීවරුන් ගණන් ගන්නේ නැහැ, දුරකථන ඇමතුමකට පිළිතුරු ලබා දෙන්නේ නැහැ, අමාත්‍යංශයට ආවම මගහරිනවා, මේ වගේ නොයෙකුත් චෝදනා. ඉතින් මේ බරපතල ලෙසින් චෝදනා එල්ලවුණු කෙනෙක් තමයි පාටලී චම්පිකරණවක. ඉතින් ඔහුට යම්කිසි වූ පාඩමක් උගන්වනවා කියලත් ඒ කාලේ චෝදනාව එල්ල වෙන කාලේදී එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කියලා හිටියා. හැබැයි මේ කටයුත්තට ඔය ප්‍රතිපාදන සම්මත කර නොගැනීමේ කාර්යවේට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුනුත් සම්බන්ධයි. නමුත් හැබැයි චෝදනාව එල්ල කරන්නේ නම් අමාත්‍යවරයා මේ මහින්ද රාජපක්ෂ පැත්තට. අර පාර්ලිමේන්තුවේදී මිරිස්කුඩු ප්‍රහාර එල්ල කරපු කල්ලියට දැන් කියනවනේ නමක් මිරිස්කුඩු කල්ලිය කියලා. ඉතින් ඔහු යම්කිසි චෝදනාවක් එල්ල කරනවා ඒ පැත්තට. කිසිම ආකාරයකින් කොයිම් වෙලාවකවත් ඔහු චෝදනාවක් එල්ල නොකිරීමට වග බලාගත්තා එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායමට.
තාම අවස්ථාවාදීව කරපු දෙයක්. ඉතින් මිරිස් කුඩු කල්ලියෙන් පාර්ලිමේන්තුවේ උඩට අපිට බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් රජය ඒ වැයශීර්ෂ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය, මොකද අපි ඒකේ තමයි වැඩි පිරිසක් සේවකයෝ ඉන්නේ, ඒගොල්ලන්ට අපිට අවුරුද්දට කලින් වැටුප් ගෙවන්න ආදී කරන්න තියෙනවා. ඒ කටයුතු අපි කරනවා. ඒ වගේම ඒක අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී අනුමත කරගන්න රජය කටයුතු කරනවා.
වර්මන් කලින් එල්ල කරපු චෝදනාව, ඒ කියන්නේ මේ හේෂා විතානගේ පසුපෙළ මන්ත්‍රීවරයාත් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කරලා තිබුණා. ඔහු මීට කලින් මේ සඳහන් කරපු අදහසක් යම්කිසි චෝදනාවක් එල්ල කරමින් පාටලි චම්පික රණවක මහතා ඇතුළු තවත් කිහිප දෙනෙකුට ඔහු සඳහන් කිරීමක් කරලා තිබුණා. ජනතාවාදීව කටයුතු නොකරන අයට, පසුපෙළ මන්ත්‍රීවරුන් නොතකා හරින අයට යම්කිසි පාඩමක් උගන්වනවා කියලා මේ ඔහු ඒ කාලේදී කියපු අදහස.
සමහර අමාත්‍යවරු ජනතාවාදීව කටයුතු නොකරනවා නම් බහුතර මන්ත්‍රී පිරිසක් සූදානම් වෙලා තියෙනවා ඒ මන්ත්‍රීවරුන්ගේ වැය ෂීට්ස් වලදී ඔවුන් වෙනුවෙන් සහයෝගය නොදක්වන්න.
එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී චමින්ද විජේසිරිත් බොහොම ආందోලනාත්මකව ඒ කාලේදී ඒ සම්බන්ධව අදහස් දැක්වීමක් කරලා තිබුණා.
අපි අමාත්‍යාංශ වලට යනකොට ඇමතුරු දොරවහනවා නම් හැංගෙනවා නම් අපිට වේදනාවක් තියෙනවා. අපි පාක්ෂිකය ආරක්ෂා කරගන්න, පක්ෂයේ ඉදිරියට ගෙනන්න අපි ශක්තිමත් එකමුතුවක් එක්ක පාර්ලිමේන්තුවේ පසුපෙළේ කණ්ඩායමක් ඉදිරියට යන්න සූදානමක් අපි ඉන්නවා.
මේ වැශිෂ්‍ය වලට ඡන්දේ නොදීමට පස්සේ එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරයෙක් ඉෂාක් රහුමාන් මේ සම්බන්ධව අදහස් දැක්වීමක් කරලා තිබුණා. යම්කිසි පාඩමක් ඉගෙනන්න තමයි මේක කළේ, පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රබලත්වයේ කියාපාන්න තමයි මේක කළේ කියලා තමයි ඔහු මේ ඉඟි කළ හිටි.
අපිත් අපි පසුපෙළ මන්ත්‍රීවරු පොඩ්ඩක් අපි හයිය පෙන්න ඕනේ කියලා තමයි දා ඔක්කොම පොඩි සෙල්ලමක් දාලා අපි මග හැරියා. ඔතනදි පෙරදුනා. එහෙම නැතුව ඒක පරදන්න ඕනේ කියලා පරදවුවේ නෑ. අපි පොඩ්ඩක් රෙඩ් ලයිට් එකක් පෙන්නුවා අපි උන්ට. පොඩ්ඩක් බලන්න අපි ඒකේ වැඩක් කියලා.
ඔදෙන් මේ ආකාරයෙන් මේ වැයශීර්ෂ සම්මත කර නොගැනීම තුලින් විපක්ෂයේ යම් කිසි වූ අරමුණක් හිතේ තියාගෙන ඉන්නවා නම් ඒක ඉෂ්ට නොවන අරමුණක් කියලත් එක්සත් ජාතික පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී මොජිබි රහුමාන් ඉඟියක් කළා තිබුණා.
ඇත්තටම ඉතින් අපේ මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ඕනාවට වඩා අධිතක්සේරුවකින් හිටියා ඡන්දයක් ඉල්ලන්නේ නැහැයි කියන විශ්වාසය. සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් හැටියට කාරක සභා අවස්ථාවලදී ඡන්දයක් ඉල්ලන්නේ නැහැ. ඉතින් ඒ ආපු නැති වෙලාවේ අපේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම පොඩි හැංගි මුත්තන් සෙල්ලමක් දැම්මයි ගොල්ලෝ. දැන් අප්‍රේල් 5 වෙනිදාට එනවා අවසාන ඡන්ද විමසමේදී. එතකොට තේ ඒගොල්ලන්ගේ ওই හයිය පුළුවන් නම් ඇවිල්ලා පෙන්වන්න කියලා අපි ඒගොල්ලන්ට අභියෝගයක් කරනවා.
ඔව්, දැන් මේ සිදුවන සිදුවීම නැවතවතාවක් සකසා ගැනීම උදෙසා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව යම් යම් ක්‍රියාදාම සිදු කළ හැකි ආණ්ඩු පක්ෂයක් විදිහට ආණ්ඩුව මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
ඔව්, මේක විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි පරිපූර්ණ කැක්සමෙන්තුවක් සම්බන්ධ කරගෙන කිටි කාලයක් සඳහා මේක ක්‍රියාත්මක කරන එක. දෙවෙනි කාරණේ තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේක සම්බන්ධ කරගන්න එක. ඉතින් තේන තත්වය අනුව පාර්ලිමේන්තුවට නැවත ඉදිරිපත් කරලා මේක සම්බන්ධ කර ගැනීම ගැටලුවක් මේ වෙලාවේ සරල බහුතරයක් නැති ප්‍රශ්නයක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට නෑ. ඒ හින්දා ඊයේ දිනේ සභානායකවරයා කිව්වේ එළඹෙන සතියේදී මේක පාර්ලිමේන්තුවට දාලා ආයිමත් සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා කියලා. එතන කැපිපෙනෙන තවත් කාරණයක් තමයි දැන් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමතිවරයා තමයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදිහට ඉන්නේ. ඔහුට වැඩ වැඩි නිසා සහකාර ආණ්ඩු පක්ෂ සංවිධායකවරු කීප දෙනෙකුත් පත් කරලා තියෙනවා. හෙක්ට අප්පුහාමි, ආශු මාරසිංහ සහ සිග්නි ජයරත්න කියන අය. මේ අයත් වග කියන්න ඕනේ පාර්ලිමේන්තුවේ තමන්ගේ කණ්ඩායමේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ තියාගන්න බැරි වෙච්ච එක ගැන. එහින් මේකට කනගාටුව පළ කරලා අපි දැක්ක ආශු මාරසිංහ මන්ත්‍රීවරයා සහකාර ආණ්ඩු පක්ෂ සංවිධායකවරුන් ඉල්ලා අස් වෙනවා. එතකොට ඔවුනුත් යම් වගකීමක් දරාගෙන තමයි ඉල්ලාස්වීම සිද්ධ කරන්නේ. කොහොමනත් ලබන සතියේදී පාර්ලිමේන්තුවට දාලා මේ වැයශීරි සායමත් සම්මත කරගන්න තමයි නියමිත වෙලා තියෙන්නේ.
ඔව්, දැන් ඒ සම්බන්ධව සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා සඳහන් කිරීමකුත් කළා තිබුණා.
වැයශීරි දෙකක් පරාජයෙන් පතුරා. නමුත් ඒවා නිවැරදි කරන්න ක්‍රම ස්ථාවර නියෝග යටතේ තියෙනවා. අපි ලබන සතියේ ඒ යෝජනා දෙකම නැවතත් ඉදිරිපත් කළා අපි සම්මත කරගන්නවා.
ඔව්, දැන් ඊළඟට මේ විපක්ෂය පැත්තෙන් ඇහෙන කතාව තමයි මේ ඒගොල්ලන්ට යම් කිසි වූ බලයක් පෙන්වන්න හැකියාවක් ලැබුණා කියලා මේ අයවැය පරාජයට පත්ුණොතින් එහෙම ආණ්ඩුව වැටෙන්නට ඉඩ දෙනවායි කියන කාරණාව සම්බන්ධව. හැබැයි අපි දන්නවා බහුතර බලය මේකට බලපානවා. සමස්ත පාර්ලිමේන්තුවේ සමාජික සංඛ්‍යාව බැලුවාම විපක්ෂයට බහුතරය තියෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳව කල්පනා කරද්දී ඒක කොයිතරම් දුරට සාධාරණ තර්කයක්ද කියන කතාවත් මතුවෙනවා. හැබැයි මේ ආකාරයෙන් මේ වැයශීර්ෂ දෙකක් පරාජයට පත් කිරීම තුළින් විපක්ෂය මොකක්ද බලාපොරොත්තු වෙලා තියෙන්නේ?
ඔවුන්ට ඕනේ ජයග්‍රහණය යම් සේවාවක් මතු කරගන්නේ ලැබුණු අවස්ථාවෙන් ඔවුන් ප්‍රයෝජන ගත්තා. ඒක තමයි විපක්ෂ කාර්යභාරය. ඔවුන්ට අවශ්‍ය වෙලාවේ යම් ආකාරයකින් ආණ්ඩුවට විරෝධය පෙන්නුම් කරා. ඉතින් මහින්ද රාජපක්ෂ මැතිතුමා කියපු විදිහට අයවැය තුනෙන් එකක් පරාදයි ආණ්ඩුව කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඒකට හේතුව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයටත් අභ්‍යන්තර සුරක්ෂිත කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයටත් වෙන් කරපු මුදල සමස්ත අයවැයෙන් තුනෙන් එකක විතර ප්‍රමාණයක් තියෙනවා මේ වැය ශීර්ෂ සියල්ලටම අදාළව කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා සඳහන් කළා. එතකොට අයවැයෙන් තුනෙන් එකක් දැනටමත් ඔවුන් පරාජයට පත් කරලා තියෙන කියලා කිව්වා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි සමස්ත අයවැය පරාජයට පත් කරගන්න තමයි උත්සාහ කරන්නේ. මහින්ද මහත්තයාගෙන් මාධ්‍යවේදීනොත් පහුගිය දින කහ වෙලා කිව්වා අයවැය පරාජය කරන්න අපි උත්සාහ කරනවා, ඒක කිය කරන්න බෑ, එහෙමනොත් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් සූදානම් වෙනවා, අවසාන මොහොතේ අපි පරාජය කරනවා කියලා. දැන් කොහොමත් අපිට පේනවනේ බහුතරයේ අයවැයට ලබා ගන්න ටිකක් අපහසුයි කියන කාරණේ ඔබත් දන්නවා. ඒක දිලුක්ෂි ශ්‍රීධරන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන උතුරේදී ජනතාව හමුවේ කිව්වා අපි අයවැයට පක්ෂව ඡන්දේ ලබා දුන්නා. එහෙම පක්ෂව ඡන්දේ ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ කියන මේ කණ්ඩායම්වලට විරුද්ධව ඔවුන් මතුවීමේ යම් ආකාරයකින් ගැටලුවක්. දැන් මේ ආණ්ඩුව පෙරලා දැමුවොත් ආයිත් එන්නේ ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ කියන රාජපක්ෂවරුන් නායකත්වයට පත් වෙන්නේ. යුද්ධෙදී ඔවුන්ගේ දෙමළ ජනතාව 140,000කට වැඩි පිරිසක් ඝාතනය කළා, සමූල ඝාතනයක් ඒ ප්‍රදේශවල සිද්ධ වුණා. එවැනි කණ්ඩායම් තමයි බලයට එන්නේ. ඒක වළක්වන්න තමයි ඔවුන් බලයට එනවට අකමැති නිසා තමයි ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ඡන්දය ලබා දෙන්නේ කියලා. මේ ඡන්ද ලබා දීම පිළිබඳව යම් සාධාරණීකරණයේ කිරීමකුත් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා දෙමළ ජනතාව ඉදිරියේ කරා. ඉතින් මේවා මතින් අපිට පේන්නේ ඊට අයවැයට පක්ෂව දෙමළ ජාතික සන්ධානයේ බොහෝදුරට ඡන්දය ලබා දෙයි කියන කාරණය. හැබැයි විපක්ෂයේ උත්සාහ කළාට ඒක සාර්ථක වෙන පාටක් දැනට පේන්නේ නැහැ. එහෙම සරල බහුතරයක් පාර්ලිමේන්තුවේ නැහැ විපක්ෂයට.
අපි දන්නවා ශ්‍රී ලංකාව සම්බන්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 40 සැසිවාරයේදී මානව හිමිකම් කොමසාරිස්වරියගේ නිර්දේශය ඇතුළත් වාර්තාව එළි දැක්වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම සමුළුවට සම්බන්ධ වුණු නියෝජිත පිරිසත් ජිනීවා මානව හිමිකම් සමුළුවේ 40 සැසිවාරයේදී අදහස් පළ කරනු ලැබුවා. කොහොමුණත් අවසාන වශයෙන් සිදු වුණේ අපේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශවලනුත් අපි මේ සම්බන්ධව තොරතුරු වාර්තා කළා. අවසාන වශයෙන් සිද්ධ වුණේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කිහිපයක් එකතුව ගෙනාපු අලුත් යෝජනාවලියකට සම අනුග්‍රාහකත්වය දැරීම සඳහා ශ්‍රී ලංකාව එකඟත්වය පළ කිරීම. ඒ සඳහා තවත් වසර දෙකක කාලයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නා මානව හිමිකම් කවුන්සලෙන්. දැන් මේ තොරතුරු ඔබත් දන්නවා ඇති, අපිත් වාර්තා කරලා තියෙන්නේ. දැන් එතනදි සිදු වුණ ඊළඟ කාරණාව තමයි මේ එකඟත්වය ශ්‍රී ලංකාවේ ප්‍රධානියාගේ ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව සිදුනායයි කියන කාරණාව. මේක ටිකක් විශේෂිත කාරණාවක්. අපි දැක්ක විවිධ පාර්ශ්වවලින් විවිධ තොරතුරු හෙළිදරව් වෙමින් තියෙනවා මේ සම්බන්ධව අදහස් පළ කිරීමේදී. මම දැනගන්න කැමතියි මේ සිදුවීම කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ? එතකොට මේ සම්බන්ධව විමර්ශනයක් දැන් මේ වෙනකොට සිද්ධ වෙනවද? කොහොමද ජනාධිපතිවරයාගේ අනුදැනුමක් නොමැතිව මේකට අත්සන් කිරීමේ කාරණාව පෙළ ගැසිලා තියෙන්නේ? අපි කැමති තොරතුරු දැනගන්න.
ඔව්, මේ සම්බන්ධයෙන් කරුණු දක්වද්දී මේ චෝදනාව ඍජුව එල්ල වෙන්නේ එක්සත් ජාතීන්ගේ ජිනීවාවල ඉන්න ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරයාට. ඔහුට ශ්‍රී ලංකාවෙන් ලැබුණු උපදෙස් මත ඔහු මේ යෝජනාවට අත්සන් කරලා තියෙනවා. මේ යෝජනාව නිකුත් කළේ අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකවරයෙක් විදිහට කටයුතු කරන මනෝ තිත්තවැල්ල මහත්මයාගේ උපදෙස් පරිදි තමයි මේක සිද්ධ වුණේ කියලා අපි පසුගිය සතියේ සඳහන් කිරීමක් කළා. මේ ගෙවුණු සතියේදී විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව සඳහනක් කළා. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ වන විට ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන්. ජනාධිපතිතුමාට තියෙන විධායක බලතල පාවිච්චි කරලා මේ අත්‍රෝමතික ක්‍රියාව සිද්ධ කරපු එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරයාව ශ්‍රී ලංකාවට ගෙන්වන්න ඔහු වෙනුවට වෙන කෙනෙක් පත් කරන්න කියන ඉල්ලීමක් කරනවා. කොමනක් පසුගිය 27 අලුතර ප්‍රදේශයේ තිබෙන උත්සවයක ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කිව්වේ මේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරපු වාර්තාවට සම වගකීම් දරමින් ශ්‍රී ලංකාව අත්සන් කිරීම ගැන තමන් එකඟ නැහැ. තමන් මේ කාරණේ දැඩිව ප්‍රතික්ෂේප කරනවා. ඒ අත්සන් කිරීම සිද්ධ කරලා තියෙන්නේ තමන්ගේ අනුදැනුමකින් හරි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේවත් අනුදැනුමකින් තොරවයි. ඒ හින්දා මේක තමන් ප්‍රතික්ෂේප කරනවා කියලා ඔහු සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි, ජාත්‍යන්තරයේ හරි වෙනත් කිසිම කෙනෙකුගේ හරි අභිමතයට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හරි රටේ ස්වාධීනත්වයට හානිවන හරි කිසිම ක්‍රියාවකට මුල පුරන්න ඊට අනුබල දෙන්න ජනාධිපතිවරයා විදිහට තමන් සූදානම් නැහැ කියලත් ජනාධිපතිතුමා සඳහන් කළා. ඒ වගේම විශේෂයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා කරපු කතාව ගැන ලංකාවේ ලොකු පැසසුමක් තිබුණා. ඒ හොඳ ප්‍රකාශයක් සිද්ධ කළේ විදේශ කටයුතු අමාත්‍යවරයා විදිහට කියලා ඒකටත් ජනාධිපතිතුමා යම් අදහසක් ඉදිරිපත් කළා. තමන් කියපු විදිහට තමයි ඔහු ඒ අදහස් ප්‍රකාශ කිරීම කරේ කියලා. ඒ කියන්නේ කතාව සකස් කරලා දුන්නේ ජනාධිපතිතුමාගේ අනුදැනුව මත කියන අදහසක් තමයි ඔහු ඒදී දැරුවේ. ඉතින් ඒ අනුව මේ යෝජනාවට අකමැත්ත ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් පළ කරලා තියෙනවා. ඒත් එක්කම උතුරු පළාතේ හිටපු මහ ඇමති විග්නේශ්වරන් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මාධ්‍යට ඔවුන් කියන්නේ දැන් 31 යෝජනාව ක්‍රියාත්මක කරන්න අවුරුදු 4ක් කල් දුන්නා, දැන් 41 අලුත් යෝජනාවෙන් තව අවුරුදු 2ක් කල් දීලා තියෙනවා. යුද අපරාධ කරුවන්ට දැන් මේ සඳහා සම්බන්ධ වෙච්ච පිරිස් යුද අපරාධ කරුවෝ විදිහට මේ හඳුන්වන්නේ විග්නේශ්වරන් හිටපු මහ ඇමතිවරයා ඇතුළු පිරිස. ඔව් කියන්නේ මේ යුද අපරාධ කරුවන්ට පැන යන්න ඉඩදීමක් තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ. වසර 3ක් ගත වෙලත් මේ අය ඉඩම් පවරා දීම සිද්ධ කරලා නැහැ. ත්‍රස්තවාදී වෙනක් මේ පනත අහෝසි කරලා නැහැ. තව ඉටු කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ හින්දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මාකොමසාරිස්වරයෙන් කාර්යාලයක් ලංකාවේ ස්ථාපිත කරන්න, ඒ කියන්නේ ඔවුන් මේ ඉල්ලීම කරන්නේ. එහෙනම් මේ කාර්යාලය ස්ථාපිත කරන්නේ විතරක් නෙමෙයි, උතුරු නැගෙනහිර ප්‍රදේශවල ස්ථාපිත කරන්න කියලා ඔහු සඳහන් කරලා තියෙනවා. යුද සමයේ සිද්ධ වෙච්චි සිද්ධීන් විමර්ශනය කරන්න දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කිරීමේ කාරණයටත් ඔවුන් එකගයි කියලා විග්නේශ්වරන් හිටපු මහ ඇමතිවරයා ප්‍රකාශයක් කරමින් සඳහන් කරලා තියෙනවා. දිල්රුක්ෂේ,
හොඳයි. දැන් අපි මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ විරෝධතාව පළ කරපු ආකාරය පිළිබඳව අවධානය යොමු කරමු. මේ ඔහු ඒ සම්බන්ධව එක්තරා අවස්ථාවකදී තමන්ගේ දැඩි අකමැත්ත ප්‍රකාශ කරපු ආකාරය.
මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කරන ප්‍රකාශවල තිබෙන හරි දේ පිළිගන්නා වගේම එහි තිබෙන වැරදි දේ අපි රජයක් විදියට කිසිසේත්ම පිළිගන්නේ නැtei කියන කාරණයක් මම කියන්නට ඕනේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබෙන දේවල් විතරයි අපි කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට කිසිම දෙයක් අපි කරන්න ලෑස්තිත් නැහැ, සූදානම්ුත් නැහැ, කරන්නෙත් නැහැ කියන එක මම බොහොම පැහැදිලිව ඔබට කියන්නට ඕනේ. රටේ විදේශ ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර සමදතා, ජාත්‍යන්තර කටයුතු පිළිබඳව වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයාගේ මිසක්ින් පහලායගේ නොවේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ඒ නිසා මට හොරෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට හොරෙන් මානව හිමිකම් කොමිසම සභාව සමග පෙබරවාරි 25 වෙනිදා ශ්‍රී ලංකා තානාපතිවරයා ජිනීවාහි අස්සම් කරන ලද අස්සම් කිරීම මම සම්පූර්ණයෙන් මගේ විරෝධය පළ කරනා වගේම ඒ සම්පූර්ණයෙන් මම ඒ අස්සම් කිරීම ප්‍රතික්ෂේප කරනවා.
ඔව්, දැන් මේ මානව හිමිකම් කොමිසමට සහභාගී වුණු රජයේ නියෝජනය කරපු නියෝජිතයන් අතර උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් මහතාත් හිටියා. ඔහුත් ලංකාවට පැමිණුණාට පස්සේ මේ සම්බන්ධව ඔහුගේ අදහස ප්‍රකාශ කර හිටියා. ජනාධිපතිවරයාට නොදන්වා මේ කාර්යය සිදු කිරීම වරදක් වගේ තමයි ඔහු සඳහන් කිරී ඒ අවස්ථාවේදී සඳහන් කළා හිටියේ.
රාජ්‍ය අස්සම් කරන නිසා ඒ ලිපියේ කොමාවක්, තිතක්, ඇලපිල්ලක්, පාපිල්ලක් වචනයක් පවා වැදගත්. අපි මොකද්ද මේ අස්සම් කරන්නේ කියලා මා දන්නා හැටියට එහෙම කිසි දෙයක් උනේ නැහැ. නැවතත් සමානුග්‍රහය දක්වනවා කියන එකත් කියලා ඉවරයි. ඒ කෙසේ සාකච්ඡා වුණත් අතිගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා නොවුණු බවයි මම දන්නේ. මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න නායක නායිකා අධිකරණයේ වගකීම එතුමාට පිළිතුරු බැඳීම. ඉතින් මම හිතන්නේ රජය තීරණයක් ගන්න ඕනේ. සුමන්ද්‍රන් මහත්මයාගේ ප්‍රකාශය ඒවා හරිද, නීත්‍යානුකූලද, වෙන ප්‍රකාශ කළ හැකිද ප්‍රකාශ කරමින් එතුමා කොහොමද රජයේ කොටසක් හැට තාමත් ඉන්නේ.
තවත් මේ චෝදනාවක් තමයි එම්.ඒ. සුමන්ත්‍රිණ මහතාට එල්ලවන. මොකද සුමන්ත්‍රිණ මහතා එක්තරා අවස්ථාවකදී පාර්ලිමේන්තුවේදී සඳහන් කිරීමක් කළා ජනාධිපතිවරයාට එසේ නියෝජිතයන් යැවිය හැකිද කියන කාරණාව. ඒ සම්බන්ධයෙන් තමයි සුරේෂ් රාඝවන් මහතා අදහසත් එකතු කළ තිබුණේ එතනදී. දැන් අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ සිටින ශ්‍රී ලංකා නියෝජිතවරයා ආසීස් මහතාට මේ ලිපිය යවුවට පස්සේ ඔහු අතනොමතිකව ක්‍රියා කරමින් මේ ලිපියට අත්සන් කළා, අලුත් යෝජනාවලියටත් සම සහයෝගීත්වය දක්වලා තිබුණා. දැන් ඔහුට මොකද කරන්න ඕනේ මේ සම්බන්ධයෙන්? අමාත්‍ය එස්.පී. දිසානායක මහතා මෙහෙම කියනවා.
ජනාධිපතිතුමාට කියන්න කැමති වහාම තානාපති ලංකාවට කැඳවන්න. ඔහු අස් කරලා ඔහුට දඬුවම් කරන්න. ඒ වගේම වහනම මනෝති තැල්ල අත්අඩංගුවට ගන්න.
දේශපාලන කාරණාවලට අමතරව මේ ශ්‍රී ලංකාව තුළ පසුගිය සතිය තුළදී විශේෂයෙන් කැපී පෙනුණා නමගිය පාතාලකල්ලි සමාජිකයෙකු වන ඩුබාහි අත්තරංගුවට පත්ව සිටින මාකඳුරේ මදුෂ්ගේ කණ්ඩායමට අයත් වන විවිධ පිරිස් විටින් විට ශ්‍රී ලංකාවට පිටුහල් කරලා එවනු ලැබුවා. ඊට පස්සෙත් අපි දුටුවා පිටරටවල ඉන්න අයව ගෙන්න ගන්න උදර්පන නීතිය. ඒ කියන්නේ අර අපි කියන්නේ අපරාධකරු තමන්ගේ රටටම බාර දීම කියලා එක්ස්ට්‍රැඩිෂන් කියලා කියන්නේ මෙන්න මේ තත්වය සම්බන්ධව යම් යම් විශේෂිත ක්‍රියාමාර්ග ගන්න ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වෙනවා කියලා. ඒ සම්බන්ධව වෙන සවිස්තරාත්මක තොරතුරු ඔබෙන් දැනගන්න කැමති.
ඔව්, දැන් පොලිසිය කියනවා ලංකාවේ නමගිය පාතාලකල්ලි සමාජිකයෝ සහ මත්කුඩු ජාවාරම් කරවෝ විශාල පිරිසක් 50 දිනක් විතර ලංකාවෙන් පිට ඉන්නවා. ඔවුන් විශේෂයෙන්ම ඉන්දියාව, ජපානය, ඩුබායි, එංගලන්තය වගේ රටවල් වල ඇංගිලා ඉන්නවා, ඉතාලිය වගේ රටවල් වලත් ඉන්නවා. ඔවුන්ව ගේන එක උදර්පන නීතිය හරහා සිද්ධ කරොත් ඒක ටිකක් දීර්ඝ කාලයක් ගත වෙන වැඩක්. එහිඳ රාජතාන්ත්‍රික සම්බන්ධතා පාවිච්චි කරලා විදේශ රටවල් වල පොලිස් ප්‍රධානීන්ෙක් ඇති කරගන්න සම්බන්ධතා හරහා ඒ සැකකරුව ලංකාවට ගෙන්න ගන්න උත්සාහ කරනවා කියලා සඳහන් කරනවා. ඉතින් දැන් ඔය අතර තමයි මාකදුරේ මදුෂ්‍යතුළු කණ්ඩායමෙන් අත්අඩංගුවට ගත්ත පිරිසක් දැනට ශ්‍රී ලංකාවට පිටුවාල් කරේ. ඒ අතරින් මුලින්ම එව්වේ නදීමාල් පෙරේරා යොවුන් ගායකයාව. ඔහුව ප්‍රශ්න කරලා නිදහස් කරා. ඒත් එක්කම හිටපු බන්ධනාගාර නියාමකවරයෙක් වෙච්චි ලලිත් කුමාර ඔහුව රඳවාගෙන ප්‍රශ්න කරන්න තීරණය කළා. විශේෂයෙන් ඔහු යම් අනතුරක් සම්බන්ධයෙන් නිවාඩු දාලා නිවාඩු පිට ඉන්න අතරතුර තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නේ නැතුව රුබාය ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ඔහුගේ සේවය අත්හිටුවලා තියෙනවා. ඔහු තවදුරටත් ප්‍රශ්න කරන්න නියමිතයි. කළුතර බන්ධනාගාර බස් රථයකට ප්‍රහාර එල්ල කරලා තවත් පාතාලකලී සමාජිකයෙක් වෙච්චි සමයන් ඇතුළු කණ්ඩායම ඝාතනය කරන්න ඔත්තු දුන්නාය කියන සැකය ඔහුට එරෙහිව තියෙනවා. ඉතින් මේ හින්දා ඔහු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරනවා. කංජිපාන් ඉම්රාන් ඔහුවත් රඳවාගෙන ප්‍රශ්න කරන්න නියෝග කළා. ඒත් එක්කම ගන්ධර ජංගා කියලා පුද්ගලයෙක් තවදුරටත් අවශ්‍ය වෙයිට පුද්ගලෙ මේ පිරිස අතරේ නිදහස් කරා. ඔවුන්වත් රඳවාගෙන ප්‍රශ්න කරන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මදුෂ්‍යතුළු පිරිසත් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට පිටුවහල් කරයි කියලා යම් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ අවස්ථාවක ක්‍රියාත්මක වෙන්නත් පොලිසිය සූදානමින් ඉන්නවා, අදාළ අංශ සූදානමින් ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ පිටුවහල් කරන අය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු කරලා ක්‍රියාත්මක කරන්න ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් 7 දෙනෙකුගේ කමිටුවක් මේ වෙනකොට පත් වෙලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, මද්‍ර විනාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී TRA ධනපාල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානියා දේසේකර, කොළඹ දකුණු පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා, කොළඹ අපරාධ කොට්ටාසිය වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදේ හේමන්ත, ඒත් එක්කම පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියන අයගෙන් සමන්විත කමිටුවකුත් මොවුන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න මේ වෙලාවට පත් කරලා තියෙනවා. ඒ වගේම දිරලෝක්ෂ අවසාන වශයෙන් මම සඳහන් කරන්න කැමතියි, දැන් පෞද්ගල දවස්වල ලොකු ආන්දෝලනයක් තිබුණා මේ කිලෝ ගණන් අත්අඩංගුවට ගන්න මත්කුඩු වලට මොකද වෙන්නේ කියලා. නීති විරෝධීව අත්අඩංගුවට ගන්න මත්කුඩු තොගයක් අද දවසේ ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයෙන් පුළුස්සා දමන්න තීරණය කරලා තියෙනවා. තවත් අත්අඩංගුවට ගත්ත මත්කුඩු සහ මද්‍රව්‍ය නීතිමය කටයුතු අවසන් වීමෙන් පසුව ඉතා ඉක්මනින් ඉතිරි තොගත් විනාශ කරන්න සූදානම් කියලා වාර්තා වෙනවා. යනුව නීතිමය කටයුතු අවසන් කරපු මත්කුඩු සහ මද්‍රව්‍ය තොගයක් අද දවසේ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණය යටතේ විනාශ කරන්න නියමිතයි.
අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මනෝජ්. ශ්‍රී ලංකාවේ සිට මේ තත්විති සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම පිළිබඳව මාධ්‍යවේදී මනෝජ් ජුටිතියාවලයි සුපුරුදු පරිදි මේ සතියේ අපිත් එක්ක සම්බන්ධ වෙමින් මේ කරුණ අපිට ඉදිරිපත් කළේ. ලබන සතිය සඳුදා හැමනම් අපි හමු වෙමු මනෝජ්. ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි බොමසු.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සමන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලි භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
Hear more stories in your language by visiting sbs.com.au.